Honorable Priyankara Jayaratna, you have 13 minutes. Vinadi 13ක් තියෙනවා.
Thank you. Garu Moolasana Ruda Mantri Tumani, Maithama Santu Saddawase, Garu Basiri Rajapaksa Mudal Amatyatumage, Palaweni Ayavaya Vivadayedi, Ape Ada Amatyansa Tunak Vivadaya Gana Avasthawedi, Mage Vishayapathayata Ayath, Videsha Sewa Videsha Rakkiya Prawardhana Welindapola Vidhayaka Amatyansa Yathate, Wacana Kihipayak Me Sabhawa Idiripath Karanne. ඒ වගේ මම හිතන්නේ අද අපේ කම්කරු අමාත්‍යතුමාත් වමත් මේ අමාත්‍යාංශය මේ රටේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන අමාත්‍යාංශ බවට පරිවර්තනය කරමින් ඉන්න අවස්ථාව. ඒ වගේම අපේ මූලාශ්‍ර නායක මන්ත්‍රීතුමනි මම කනගාටු වෙනවා අද උදේ ඉඳලා මේ දක්වා විවිධ මැතිඅමැතිවරු අපේ රජයට විවිධ චෝදනා රාශියක් ඉදිරිපත් කරා. අත් විශේෂ අමාත්‍යවරු හැටියට අපි ඒ සඳහා උත්තර ලබා දෙන්න අද කනගාටුව දෙයයි නැතිවීම පිළිබඳ අපි කනගාටු වෙනවා මොකද ඒ අය බොරුවෙන් උපන් බොරුව වපුරපු අය අද ඒ බොරුව අපි ඇත්ත ප්‍රකාශ කරන අවස්ථාවේදී අද මෙතින් නැගිටලා ගිහිල්ලා තියෙන පිළිබඳ මගේ කනගාටුව ප්‍රකාශ කරනවා විශේෂයෙන්ම මම හිතන්නේ දැන් කාලය ගොඩක් තුනත් මම හිතන්නේ අපි ඉතාමත් කෙටියෙන් මගේ මේ කතාව තමුන් වහන්සේලාට අපි ඉදිරිපත් කරන්න ලෑස්තියි විශේෂයෙන්ම මම හිතන්නේ මම මුල කිව්වාගේ අපේ අමාත්‍යාංශ තමයි මේ රටේ දෙවන්තම ආර්ථික ශක්තිද අමාත්‍යාංශය. උදාහරණයක් ගත්තොත් අද මේ රටේ විදේශ විනිමය ලැබෙනවා නම් ප්‍රධාන වශයෙන් ආයතන නැත්නම් ක්‍රම පහක් තියෙනවා. ඒකත් තමයි විදේශ සංචාර හරහා මේ රටේ ජාතික ආර්ථිකයට අපිට ලැබෙනවා. ඊළඟට විදේශ ණය ආධාර යටතේ මේ රටේ ආර්ථිකයට ඩොලර් අපිට ලැබෙන එක අපි කවුරුත් දන්නවා. අනිත් පැත්තෙන් විදේශ ආයෝජන හරහා මේ රටේ ආර්ථිකයට විශාල වශයෙන් ආර්ථික වාසි ලැබෙනවා. අනිත් පැත්තේ මේ රටේ අපනයන තුළ අපේ රට ඩොලර් වලින් විශාල සම්පතක් ලැබෙනවා. නමුත් මේ සියල්ලට වඩා මම දකින්නේ අපේ විදේශ රැකියා හරහා මේ රටේ විදේශ යට වෙන ශ්‍රමිකයන්ගේ ප්‍රධාන වශයෙන් මේ ජාතික ආර්ථික ශක්තිය ලබා දෙන්නේ කාරණා කියන එක ඉතාමත් ආඩම්බරයෙන් විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් අපි මේ අවස්ථාවේදී ඒක ප්‍රකාශ කරන්න කැමතියි. ඒක අපේ යුතුයම ස්ථල කරනවා. ගරු මූලාශ්‍ර මන්ත්‍රීතුමනි මම හිතන්නේ අද අපේ විපක්ෂ ගරු මන්ත්‍රීවරුන් රාශියක් විවිධ කතා ඉදිරිපත් කරා. නමුත් මම කල්පනා කරා මේ හැම එකට උත්තර ලියන්න අවශ්‍ය නැහැ උත්තර කියන්න අවශ්‍ය නැහැ. මොකද අද ඒ අය අපිට ඉදිරිපත් කරන මේ ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ රජය තුළ මේ කෙටි කාලසීමාව තුළ අපි විශාල ප්‍රගතියක් ලබලා තියෙනවා. ඒ ප්‍රගතිය පිළිබඳව ඒ අය දැනුවත් වුණත් නමුත් ඒ විපක්ෂ කාර්යභාර ඉෂ්ට කරන්න ඕන නිසා විවිධ අවස්ථාවලදී අපට ඒ චෝදනා ඉදිරිපත් කරා. මම හිතන්නේ අද අපි දන්නවා 2020 වර්ෂයේ මේ රටේ කොවිඩ් වසංගතය ඉතාමත් තදින් පැවරිච්ච මේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ සියලු රටවල මේ කොවිඩ් වසංගතය පැවතුණා. නමුත් ඒක අපිට ජාතික ආර්ථික විශාල ප්‍රශ්නයක් වුණා. නමුත් මම මතක් කරන්න ඕන ඒ රැකියා ශ්‍රේෂ්ඨයේ කිසිදාක නොවේ විරු අරුබුද තියෙද්දිත් අපිට හැකි වුණා ගිය වර්ෂ වෙනකොට ලෝකයේ දරුණු වසංගත හැමෙත් අපිට 53,000කට මදක් වැඩි කොටසක් ශ්‍රමිකයන් හැටියට විදේශයට කරලා ඒ රටේ ජාතික ආර්ථික ශක්තිය ලබා දුන්නා. ඒ වගේ අද මේ ලක්ෂ ඉලක්කයක් ගැන කතා කරා. අමාත්‍යසක් වුණාම අපිට ඉලක්කගත වර්ෂණ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ පසුගිය ආණ්ඩුවේ මේ ක්‍රියාත්මක නොකරන නිසා අපි චෝදනා කෙරුවත් වල මූලාශ්‍රවල මන්ත්‍රීතුමනි අපි මේ වර්ෂයේ අපි බලාපොරොත්තු වෙන ලක්ෂයක් අපේ කොවිඩ් වසංගතය තුමුණත් අපි ලක්ෂයක් දෙනා විදේශ ගත කරන්න ඕන කියලා. අද මම ඉතාමත් සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා මේ දවල් වෙනකොට අපි දෙසැම්බර් 31 දක්වා අපි තීන්දුව ගත්තත් අපේ ඇමතුමත් එක්ක අපි බැලුවා මේ වෙනකොට 99,000කට වැඩි ශ්‍රමික ප්‍රවාහ විදේශ ගත වෙලා තියෙනවා. ඒ හිතන්නේ මේ රටේ අපේ ආර්ථිකයේ ඉතාමත් අවස්ථාවක්. ඒ වගේ ලබන වර්ෂය සඳහා අපි වර්ෂය සඳහා බලාපොරොත්තු ලක්ෂ 3ක විදේශ ශ්‍රමික බලකායක් ඒ තුළ විදේශගත කරලා මේ රටේ ජාතික ආර්ථිකයට සහයෝගය ලබා දෙන. ඒ වගේම මම මතක් කරන්න ඕන ගිය වර්ෂයේ අපේ ඇමරිකානු ඩොලර් බිලියන 7.1 මේ ජාතික ආර්ථිකයට අපි ජාතික ආර්ථිකයට ප්‍රේෂණය වෙලා තියෙනවා. ඉතින් මේ අවුරුද්ද බලාපොරොත්තු ඩොලර් 8ක් අපි පන්නන්න ලබන වර්ෂයේදී මේ ලබන ජනවාරි 15 ඉඳලා අපි ඩොලර් ඇමරිකානු ඩොලර් බිලියන දහයක ඉලක්කයක් තමයි අපි බලාපොරොත්තු අපේ අමාත්‍යාංශ අපි කටයුතු කරන්නේ. ඒ වගේම මේ තානාපති කාර්යාල පිළිබඳ සාකච්ඡා කර මම පැහැදිලිව කියන්න ඕන ගිය ආණ්ඩුව අපිට 156ක් 56 දෙනෙක් තානාපති කාර්යාල දාන්න තිබුණත් අපේ ගෞරව ඇමතුමා තීන්දුවක් ගත්තා ඒ මුදල් ටික ඉතිරි කරගන්න. මොකද ඔබ දන්නා කොවිඩ් වසඟ තුළ මේ රටේ ආර්ථික ආනය කාපු අවස්ථාවේදී අපි කල්පනා කරා දේශපාලන පත්තිනි වලට අරිපාතව රාශියක් හිටියා. හැබැයි තල්ත අතුගෝර මැතිනිය මනුෂ්‍ය නායකකාර මැතිතුමා අපිට චෝදනා කරත් මතක් කරන්න ඕන ඒ අරපු අයගෙන් කිසිම සෙතක් මේ රටට සිද්ධ වුණේ නැහැ. ඒ අය විදේශ සංචාරක හැටිය තමයි අපේ රජයේ මුදලින් තානාපති කාර්යාලවලට ගිහිල්ලා ඒ තානාපති කාර්යාල සැපවිද මිසක් ඒ කොවිඩ් වසංගතෙත් පසුගිය කාල සීමාව තුළ මේ රටේ ඒ ජාතික ආර්ථිකයට අවශ්‍ය කරන ශක්තිය ඒකව ලබා දුන්නේ. ඒ නිසා අපිට ආණ්ඩුවක් හැටියට තීන්දු ගන්න සිද්ධ වුණා. අපි අර 156 දෙනාගේ කරන වැඩේ ගරු මූලාශ්‍රම මන්ත්‍රීතුමනි අද 40ක් වැනි ඉතාමත් දක්ෂ නිලධාරි කණ්ඩායමක් යටතේ අපි තානාපති කාර්යාලය 16ක අද ඒක ක්‍රියාත්මක කරනවා. ගිය ආණ්ඩුවට අපි හොඳින් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි තවත් චෝදනා රාශියක් කළා. දැන් ඒ කරපු සමහර චෝදනා පිළිගන්න බෑ. ඒ වගේ අපි දැක්කියා තමයි දැන් සමහර අය කියන අපි අරින්නේ මැදේ පරිදි විතරයි කියලා. ගරු මූලාශ්‍ර මන්ත්‍රීතුමනි අපි මතක් කරන්න ඕන අද අපේ ආණ්ඩුව අපේ රජය අද මේ රටේ මැදේ පරිදි රටවලට අමතරව ලෝකයේ දියුණු රටවල් සඳහා අපි දැන් ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඉතින් ඔබ දන්නවා කොරියාව ඒ වගේම ජපානය ඊශ්‍රාලය රුමේනියාව මෝල්ට දැන් අපි සාකච්ඡා කරන ඉංගලන්තේ පවා අද මේ අපේ රටේ ශ්‍රමිකයන් ඒ විදේශ රටවල් දොර යුද්ධ කරේ වැඩි පිළ අපි ක්‍රියාත්මක කරනවා. දැන් විශේෂයෙන් ජපානේ ගත්තාම අද අපි ලංකාවේම ඒ ජපන් භාෂාව උගන්වලා එයා ඉක්මනින් ලබන වර්ෂ වෙනකොට ජපානේ රේකර්ස්ද අපිටත් අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේ අවුරුදු 5ක් තිස්සේ කොරියාවට එක ශ්‍රමිකයෙක් අපිට අලුත් ශ්‍රමිකයෙක් අරින්න බැරුව ගියා. අපි සන්තෝෂ වෙනවා මෙයා ගත්ත ක්‍රියාමාර්ග තුල අපි සාකච්ඡා ප්‍රතිඵලයක් හැටියට අලුතෙන් මේ සඳහා පත් වෙච්ච ඒ සහෝදර තරුණයෝ ලබන සති වෙනකොට අපි 50 දෙනා බැගින් දැන් 32ක් අනුමත වෙලා තියෙනවා. 50 දෙනා බැගින් ජනවාරි ඉඳලා අල්දේ කොරියාව සඳහා පිටත් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. මම හිතේ ඒව තමයි අපි අමාත්‍ය හැදේ ලැබු ජයග්‍රහණ කියලා මතක් කරන්න ඕන. ඒ වගේම දැන් පෞල් පස්සේ වාර්තාව ගැන අපි කතා නොකර හිටියේ මොකද එහෙම තීන්දුවක් අපි අරන් නැහැ. හැබැයි මතක් කරනවා තල්ත අතුගෝරල් මැතිනිය ඒකට ඇමතිවරයා ඉන්න කාලේ දෙපාරක් කැබිනට් මණ්ඩලයට ගියා. ඒ පෞල් පසු වාර්තා ඉවත් කරන්න කියලා. මම හිතන්නේ එතුමියට අද ඒක අමතක වෙලා තියෙනවා. අපි කිසිම අවස්ථාවක කැබිනට් එකේ ඒ නියෝගයට පිටින් අපි අමාත්‍යාංශ ක්‍රියා කරලා නැහැ. සම කනගාටු වෙනවා. මේ විදේශගත කරද්දී අපි දන්න අවුරුදු 5කට තමයි කිසි කෙනෙක් අපි අරින්නේ නැහැ. ඒ නිසා අපේ ගුවන්තොටුවල ඒ අපේ නිලධාරීන් ඒ පිළිබඳ අවධානය යොමු කරලා එයයි නැවත හරවාරින අවස්ථාවට පත් කළා තියෙනවා. ඒ නිසා තල්ත අතුගෝර මැතිනි අමතක වෙලා තියෙනවා. එතුමිය මෙතන ඉන්න කාලේ දෙපාරක් කැබිනට් මණ්ඩලෙට ගියා මේ පෞල් පසුවිම වාර්තාවට FBR එක අයින් කරන්න. හැබැයි අද මෙතෙන් ඇවිල්ලා කිමුල් කඳුළු හල්ලන ගැන අපි කනගාටු වෙනවා. ඒ වගේම අපි මේ වෙනකොට අර ලක්ෂය මැදි පරිදි අරනවාගේ නෑ අපි 170ක් මේ ලක්ෂෙන් 170ක් පිරිමි ශ්‍රමිකයන් තමයි විදේශගත කරලා තියෙන්නේ. ඉතුරු 130 තමයි අපේ කාන්තාව හැටියට විදේශගත වෙලා තියෙන එක අපි මතක් කරන්න ඕන. ඒ නිසා මම හිතනවා අද අපේ අමාත්‍යාංශය ගත්තාම අපි අභියෝග රාශියක් අපි ජයග්‍රහණ කරමන් කිව්වා. විශේෂයෙන්ම මේ අභියෝග ජයග්‍රහණ කරන්න උනේ 2020 වර්ෂයේදී මං කිව්වා බිලියන 4.1ක් කියලා. ඒ වගේ 2020 වර්ෂය තුළ අපි සෑහෙන ප්‍රගතියක් ලබලා තියෙනවා. අපේ රටවල් කීපයක් අතර අවබෝධාගින් රාශියක් අත්සන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ජපානේ ඇම් ජපාන් වැඩසටහන ඒ වගේම IRO වැඩසටහන SSW වැඩසටහන ඒ යටතේ අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එමයි ගරු මූලාශ්‍රවල මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපිට ප්‍රති ප්‍රශ්නයක් වුණාම එන්නත් කරන වැඩපිළිවෙල
ගරු ඇමතුමා තව විනාඩි 2ක කාලයක් තියෙනවා ඔබතුමාට.
මට චුට්ටක් දෙන්න. එන්නත් කරන වැඩපිළිවෙල ගරු මූලාශ්‍රවල මන්ත්‍රීතුමනි අපි මේ වෙනකොට අපි ස්තුතන් දෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. විශේෂයෙන්ම අපි තුන්වෙනි බූස්ටර් එක හැටියට අපි පළවෙනි 30,000කට ආසන්න සංඛ්‍යාවට අපි
එන්නත් කරන කරලා තියෙනවා. අපි මේකට බූස්ටර් එක ෆයිසර් එන්නත විදේශීය අතර 8000කට අපි මේ අවස්ථාවේ ලබා දෙන අපි ගැටතු කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි විශාල වශයෙන් අපි වැඩ ගැටතු කරලා තියෙනවා. ඒ වගේම අපේ 2021 ඉලක්ක වෙත වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඵලයේ තමයි අර මගේ ශ්‍රමිකයන් ලක්ෂ 3ක් විදේශගත කරා. ඒ වගේම ඇමරිකානු ඩොලර් බිලියන 10ක් මේ රටේ ආර්ථිකයට ප්‍රේෂණය කිරීම වැඩි පිළ අපි ක්‍රියාත්මක කරා. තුන්වෙනි එක තමයි මේ ඉලක්ක ළඟා කරගන්න අවශ්‍ය විශේෂ කාර්ය සාධකයක් බලකයක් අපි හදන්න බලාපොරොත්තු වෙනවා. අපි නිලධාරීන් බලපත්‍රලාභීන් සහ ඒ විදේශ ආයතනය ඒකරාශි කරලා ඒ විශේෂ කාර්ය බල කයක් හදන්න. ඒ වගේම ඒ හරහා 2022-2025 දක්වා කාල සීමා තුළ 24 දක්වා කාල සීමා තුළ මේ විදේශ කටයුතු විදේශ අමාත්‍යාංශයේ කොහටද යන්න ඕනේ කියන වැඩපිළිවෙලට අපි තුන් අවුරුදු වැඩපිළිවෙලක් අපි බලාපොරොත්තු වෙන අපේ ඇමතුමා ප්‍රධානත්වයෙන් ඉදිරියේදී මේ පාර්ලිමේන්තුව සභාගත කරා. ඒ වගේම අපිට ප්‍රශ්නයක් වුණා මේ විදේශගත වෙන අවස්ථාවේදී විදේශ අනුම් ප්‍රමාදයක් තිබුණා. මමත් මගේ කණ්ඩායමත් කටාර් රාජ්‍ය විදේශ සංචාරයේදී අපි කාර්යාලයට ගියා. අපිට දැනිච්ච දේ අපිට කිව්ව දෙයක් තමයි ගරු මන්ත්‍රීතුමනි ලංකාවට රැකියා අනුම් ලබා දෙන්න පුළුවන්. හැබැයි අපේ තානාධිකාරවල ගියාම ලීගලි රාශිය කියලා සති දෙක තුන කාල සීමාවක් ගන්නවා රැකියාව ලබා දෙන්න කියලා. නවත් මමත් අපේ සභාපතිතුමත් අපේ සාමාජිකාරතුමත් අපි ඒ වෙලාවේ තීන්දුවක් ගත්තා. ලේකම්තුමා හරහා ඒ තියෙන අනවශ්‍ය විදිහේ සියල්ල අයින් කළා. සති දෙකක් වැයෙන එක පැය දෙකක් ඇතුළත
අපේ කාලය අවසන්
වෙතුමාගේ ලබා දෙන්න ඕන කියලා. එහෙම නැත්නම් මේ රැකියා ටික ඉන්දියාව නැත්නම් බංග්ලාදේශ වෙන රටවලට ගියේ අදින් අපි සන්තෝෂ වෙනවා. ඒ රැකියා ටික අපේ රට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මම හිතන්නේ මට කාලය ටිකක් දෙන්න කතා කරන්න. ඒ වගේම මම මතක් කරන්න ඕන විශේෂයෙන්ම අපි අමාත්‍යාංශය ගත්තාම මේ වැඩපිළිවෙලට අමතරව අපි ස්වයං රැකියා සඳහා අවශ්‍ය කරන මූලික වේතන ලබා දීලා තියෙනවා. විදේශගතවලා ඉන්න ශ්‍රමිකයෙක්ට ඒ නැවත ලංකාවට පැමිණුණාට පස්සේ එයාව දිරිමත් කරන්න, එයාව ශක්තිමත් කරන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි විදේශ රැකියා අමාත්‍යාංශය හරහා ස්වයං රැකියා සඳහා අවශ්‍ය කරන මුල්‍ය ආධාරයෙන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේ දරුවන්ගේ ශිෂ්‍යත්වය සඳහා මුදල් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. අයිති නිවාස හදන්න අපි මුදල් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මෙවැනි විශාල රාශියක් අපි 2021 වර්ෂයේදී ක්‍රියාත්මක කරන්න අපේ රජය කටයුතු කරලා තියෙන කාරණය මේ අවස්ථාවේ මතක් කරනවා සභාපතිතුමනි. ඒ වගේම
ගරු ඇමතිතුමා කාලය අවසන්
වෙතුමාට මට විනාඩියක් මම අයින් ටික මම සභාගත කරන්න මම විශේෂයෙන් මතක් කරනවා. අපි අද කණ්ඩායමක් හැටියට අපි අමාත්‍යා ශිලක් වලට යන්නේ. මමත් මගේ අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්කර මහත්තයා හිටපු ලේකම්තුමා අපි අරුණායක මහත්තයා මතක් කරන්න ඕන. අපි කාර්යාල සභාපතිතුමා ජෙනරාල් හතුරුසිංහ ඒ වගේම අපේ ඒජන්සි ආයතනයේ සුගත් අබේසිංහ මේජර්තුමා අපේ සභාපතිතුමා නියෝජ්‍ය සාමාජිකාරතුමා සාමාජිකතුමා සියලු දෙනාම ඒ වගේම අතිරේක ලේකම්තුමාලා අපි එකතු වෙලා එක කණ්ඩායමක් හැටියට මේ රටේ ආර්ථිකය ජයග්‍රහණය සඳහා අපි අමාත්‍යාංශ කටයුතු කරන ඒ සඳහා සහාය දක්වන සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරන අතර මම මතක් කරන්න කැමතියි අපේ චෝදාගරු අපේ මනුෂ්‍ය නානක්කාර මන්ත්‍රීතුමා අද චෝදාගරු එතුමා නිල නොලත් අමාත්‍යවරයෙක් හැටියට ගාල්ල අපේ කාර්යාලයත් බලහත්කාරයෙන් අරගෙන ඒ කටයුතු කරා. ඒ පිළිබඳව අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ පාවිච්චිනේ මුදල් ටික නැවත අපේ අමාත්‍යාංශ කරගන්නත් මනුෂ්‍ය නායකකාර මැතිතුමා කාසිමා තුල නියෝජ්‍ය මන්ත්‍රී කමින් අයින් වුණාට පස්සෙත් කාර්යංශයේ කඩියුතු වලට
මැදිහත් වෙලා තියෙනවා.
ඒ වෙනුවට අපි අවධානය යොමු කරනවා මතක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. නැවතත් මගේ ගෞරව අමාත්‍ය නිමල් සිල්වාසිල මැතිතුමා, කම්කරු අමාත්‍යාංශ ලේකම්තුමා මහපා පත්‍රිකා මැතිතුමා, මගේ අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්කර මැතිතුමා, අතිලේකම් දෙබල සභාවද සිල්දා ස්තුතිවන්ත වෙනවා. මම තමුන් නාසලාගේ යෝජනා ඉදිරියට බලාපොරොත්තු වෙනවා. මට වෙලාව ලබා දී පිළිවඳ ස්තුතිවන්ත වෙනවා.
Omisuti, Honorable Madhura Vitanagi, you have 2 minutes.
Mulasana Arudda Mantri Thumani, Adha Dina Mahamarga Amathyanshi, Prahana Amathyanshi, Kamkaru Amathyanshi Sambandhen, Didas Vistika Ayavaya Karaka Sabhavasthave Vipakshe Vedasadahana Tamai Kriyadnu Ginnne. Habai, Supurudu Paridi, Me Vipakshe Adat, Me Vedakadutu Kadakappal Karala, Iye Davasitthi Hemai, කතානායකතුමාට දැඩි බලපෑමක් ඇති කරලා ලොකු පීඩනයක් ඇති කරලා එතුමාට විශේෂ මනුෂ්‍ය නානකාර මන්ත්‍රීතුමා තමන්ගේ අශෝභන ලෙස පාර්ලිමේන්තුවේ හැසිරීම තුළ අපේ වැඩකටයුතු කඩකප්පල් කරා. ඉතින් ඒකට මම විශේෂයෙන් කනගාටු වෙනවා. මොකද ජොන්ස්ටර් ඇමතුමා ප්‍රධාන සංවිධායකතුමා පැමිණ තමයි කතානායකතුමා බේරගත්තේ. ඒ කෙසේ වෙතත් අපේ අප්‍රසාදය පළ කරමින් මම විශේෂයෙන්ම අපේ ප්‍රවාහන ඇමතුමියගෙන් ඉල්ලා සිටිනවා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමෙනි වතාවට බෝට්ටුවකින් පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව මට ලබා දුන්නා කතානායකතුමා. නමුත් මම උපදේශක කාරක සභා කීපකදීම මේ ගැන මතු කළා. ගුවන් මාර්ගවලින් සහ මහා මාර්ගවලින් ජනතාවට ප්‍රවාහනය සම්බන්ධයෙන් නියාමන අධිකාරීන් තිබුණත්
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ කාලය අවසන් ඔබතුමා විනාඩි දෙකයි.
ජල මාර්ගවලින් ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් නිසි නියාමනයක් නැහැ. ඒක නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්න කියන ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි පසුගිය කාලය පුරාම අපේ රටේ අලුත් සංස්කෘතියක් ඇති කරා. ඒ මේ මහා මාර්ග පද්ධතිය දියුණු වීම තුළ මේ රටේ උතුර දකුණ යා කරලා අද විශාල සංවර්ධනයක් ඇති වෙලා තියෙනවා. ඒ තුළ අලුත් සංස්කෘතියක් බිහි වුණා, අලුත් භාෂාවක් බිහි වුණා. අද කොළඹ ඉඳන් ගාල්ලට යන ජනතාව කතා කරන්නේ කිලෝමීටර්ස් වලින් නෙමෙයි, පැයෙන් ගමන් කරන කාරණා ගැන. ඉතින් මං හිතන්නේ මෙන්න මේක තමයි අපි රටක් විදිහට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අද මේ මහා මාර්ග සංවර්ධන තුලින් රටට අලුත් ආර්ථිකයක් ඇති වෙලා
තියෙනවා.
විශේෂයෙන්ම වැඩ කරන පැය ගාණ අඩු වෙලා තියෙනවා. ඒ වගේම කාර්යක්ෂමතාව වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මං හිතන්නේ මේ වෙලාවේ අපි අපේ ජනාධිපතිතුමා ප්‍රධාන රජයේ විසින් විශේෂයෙන්ම ඇමතිතුමා මේ කරන සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ
අපේ
පූර්ණ ශක්තිය සහයෝග ලබා දෙනවා කියලා දැනුම් දෙනවා.
බොමිසුති ගරු මිලන් ජයතිලක මන්ත්‍රීතුමා, ඔබතුමාගේ විනාඩි දෙකක කාලයක් තියෙනවා.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ මොහොතේ මම විශේෂයෙන්ම අපේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා ප්‍රියන්ත කුමාර දියවඩන ඉංජිනේරුවරයා ඝාතනය කිරීම පිළිබඳව අපි තරයේ හෙලා දකිනවා එම ක්‍රියාව. ඒ වගේම තමයි මේ අද දවසේ සහ ඊයේ දවස තුල මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීවරයා ඉතාමත්ම කැත විදිහට නින්දිත විදිහට මේ පාර්ලිමේන්තුවේ හැසිරුණා. පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ ස්ථානයට පහර දෙන විදිහට දුවගෙන යන්න කටයුතු කළා. ඒ පිළිබඳව ඒ අවස්ථාවේදී ඒ ක්‍රියාත්මක වුණු ඒ ඉතාමත්ම අශීලාචාර කටයුත්ත මර්ධනය කරන්න ඉදිරිපත් වෙච්ච අපේ කංචන ජයරත්න මැතිතුමා ඇතුළේ සියලු දෙනා මේ වෙලාවේ ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන කටයුතු කිරීම පිළිබඳව අපි එතුමන්ලට ස්තුතිවන්ත වෙන අතරම ඒ වගේම තමයි පහුගිය දවසක විජිත හේරත් මන්ත්‍රීවරයා මගේ පියා ගැන මගේ බාප්පා ගැන සඳහන් කරලා කතා කරා. හැබැයි ඔහුට මතක නැතුව ඇති ඔහු මේ ඒ කතා කරනකොට ඔහු අද කෝටිපතියෙක්. ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි, කෝටි 25කට වැඩි විශාල නිවසක් ඒ වගේම ඔහු ඒ ඉඩමක් අරගෙන ඔහු ලොකු ඉදිකිරියමක් කළා. හැබැයි ඔහු මගේ තාත්තට තාම රුපියල් 25000ක් ණයයි. ඒ අතීතේ රුපියල් 25000ක් තිබ්බ නැති මිනිසයා අද කෝටි 25කටත් වැඩි ලොකු ධනස්කන්ධයක් අරගෙන මේ පහුගිය දවසක නිවසක් හදලා ඉදිකිරීමක් කරලා ඒ නිවසට ගෙවදුනා. අපි සතුටු වෙනවා. මොකද අද ඔවුන්ගේ පක්ෂයේ සමාජිකයෝ අද කොලාතු ඇඳගෙන පාර තියලා ඒ අය ලව්වා පාරේ පෝස්ටර් ගහලා සමාජවාදී කතා කරන අද විපක්ෂයේ විජිත හේරත් වගේ පුජ්‍යලයෝ
අද මොකද
කරන්න කියලා පැහැදිලිව
කියන.
ඒ වගේම තමයි ඒ කාල සීමාව තුලදී රෝහණ විජේවීර ඔවුන්ගේ නායකයා මරන්න කවුද ඔත්තුව දුන්නේ, කවුද බිල්ල වගේ ඇවිල්ලා ඔළුව වෙනුව කියන එක ඒ පාක්ෂිකයෝ දැනගන්න ඕනි. ඒ හින්දා තමයි තව තවත් කතන්දර කියන්න ආවොත් විජිත හේරත් මන්ත්‍රීවරයාට තව තව උත්තර දෙන්න මම
ලෑස්තියි.
මොකද පහුගිය කාලේ ඒ ඔවුන් කරපු විනාශේ සෝමවංශලා එළියට දාලා විමල් වීරවංශලට කපලා ඒ පක්ෂය විනාශ කරලා අද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රයිවට් ලිමිටඩ් ආරම්භ කරලා තියෙනවා. දැන් තියෙන ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි, ජනතා විමුක්ති පෙරමුණ පුද්ගලික ව්‍යාපාරයක් කියන එක පිළිබඳව මම පැහැදිලිව කියන්න ඕනේ. ගරු මේ අවස්ථාව ලබා දුන්නට ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීතුමා, විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට. විනාඩි දෙකයි.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද වැදගත් විවාදයක් ගැනුණත් අපිට කතා කරන්න වෙන්නේ අද දවසේත් ඊයේ දවසේත් පාර්ලිමේන්තුවේ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට අපිට වරප්‍රසාද තියෙනවා පාර්ලිමේන්තුවේ ඕනෑම දෙයක් කතා කරන්න අයිතිය තියෙනවා. හැබැයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මුළු සභාවෙම අවධානය යොමු කරනවා අද පාර්ලිමේන්තුවට අත්වෙලා තියෙන ඉරණම සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දේශපාලඥයාට අත්වෙලා තියෙන ඉරණම සම්බන්ධයෙන්. මේකට මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා අනවශ්‍ය බොරු කතා කියන අය වග කියන්න ඕනේ. මගේ ගරු කතානායකතුමාගෙත් මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරනවා. අපිට ලැබිලා තියෙන බලය සහ වරප්‍රසාද අපිට අවභාවිතා කරන්න අයිතියක් නැහැ. It's an abuse of power. You can't abuse the power that you have. You get. So, Garu Moolasanarudha Mantrithumani, me labena varaprasade bale avabhavitha karamin me parliamentuwe anawashya katha kīpayak karuna. Eka patthakin Prabhakaranwa veerayak karanawa me parliamentuwe athule. Anith ekak anith patthen minissunge charitha ghatanaya karanawa. Apita labena varaprasada walin තව මෙතන නැති සහ මෙතන ඉන්න පුද්ගලයෙකුගේ වරප්‍රසාද වලට හානියක් වෙන්න අවස්ථාවක් නැහැ. ඒක නිසා මේ බලය අවභාවිතා කරන අයට පාර්ලිමේන්තුවේ කතානායකතුමාගෙත් අවධානය යොමු කරන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඊයේ දවසෙත් ඒ වගේම අද දවසෙත් මනුෂ නානයක්කාර මන්ත්‍රීතුමා එක පැත්තකින් කාංචන විජේසේකර අමාත්‍යතුමාගේ පියා සම්බන්ධයෙන් කරපු ඒ බරපතල කතාවට අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. එතුමා අසාධ්‍ය තත්ත්වයේ ඉන්නේ, එතුමා අසනීප තත්ත්වයේ ඉන්නේ. එල්ටීටී ත්‍රස්තවාදීන් එල්ල කරපු බෝම්බ ප්‍රහාරයක් නිසා ඒ සම්බන්ධයෙන් කරපු ඒ ප්‍රකාශය අපි තරයේ හෙලා දකිනවා. ඒ වගේම ඊයේ දවසේ කතානායකතුමාගේ අසුන ළඟට ඇවිත් කතානායකතුමාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අපේ කනගාටුව ඒ වගේම අප්‍රසාදයේ ප්‍රකාශ කරනවා. ඒ වගේම වරප්‍රසාද කතා කිරීම නැති නිදහස අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව එකතු වෙලා තීන්දුවක් ගන්න ඕනේ කියන එකත් මතක් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ජොන්සන් ෆර්නැන්ඩෝ මහත්මයා, ඔබතුමාට විනාඩි 25ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස්, ඔනරබල් ප්‍රේම්නාත් සී දොළවත් විල් ටේක් ද චෙයාර්.
ගරු මුලසුන දරන්න අපේ සභාපතිතුමා, අපේ මන්ත්‍රීතුමා, මම ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා අද මේ අමාත්‍යංශය සම්බන්ධව කරුණු දක්වපු විශේෂයෙන්ම විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට. ඒවල අපිට කරන්න පුළුවන් වැඩ කටයුතු අපි කරන්න බලාපොරොත්තු වෙනවා. පක්ෂ දේශපාලනකින් තොරව මේ රටේ මහාමාර්ග පද්ධති හදන්න අපි තීන්දුව කළ තියෙනවා. අපි අධිකරණ ජනාධිපතිතුමා ඒ සිල්ලාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම මතක් කරනවා අපේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විශේෂ ස්තුතියක් අපි පුද කරන්න කැමති කබීර් හෂීම් හිටපු මහාමාර්ග ඇමතිතුමා. ඒ මන්ත්‍රීතුමා කිව්ව විදිහට එතුමා කිව්වේ මේ කිලෝමීටර් 100 හදන්න අවුරුදු 100ක් විතර යනවා කියලා. ඒ නිසා එතුමන්ලගේ කල්පනාව එහෙමයි. ඉතින් අවුරුදු 100ෙන් හදන්න යන කාලය අපි කියනවායි අභියෝගය අපි බාර ගන්න කැමති. අපි අවුරුදු 5 යන්න ඉස්සෙල්ලා මේ කිලෝමීටර් 100 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ පරිණත නායකයා මහින්ද රාජපක්ෂ අපේ අග්‍රාමාත්‍යතුමා හිටපු මහාමාර්ග ඇමතිතුමා එතුමාගේ නායකත්වයේ යටතේ ඒ වගේම මුදල් ඇමතිතුමාගේ උපරිම සහයෝගය ඇතුව අපි අනිවාර්යයෙන්ම අවුරුදු 5ක් යන්න ඉස්සෙල්ලා කබීර් හෂීම් ඇමතිතුමාට අපි මතක් කර මෙතන හිටියේ නැතුමත් එතුමා ගෙදරට එලා බලාගෙන ඇති අපි මොනවද කියන්නේ කියලා. එතුමා බයෙන් ඇති ටීවී එක ඉස්සරහට එලා එතුමාගේ කාර්ය කරපු දූෂණය වංචාවල් ගැන අපි කතා කරයි කියලා. හැබැයි ඒව ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ ඉන්න වෙලාවක. අපි ඒ නිසා අපි මතක් කරනවා අවුරුදු 5ක් යන්න ඉස්සෙල්ලා මේ ඉලක්ක වලට යන්න පුළුවන් ගේ කියලා අපි විශ්වාස කරනවා. අපි ඒ නිසා අපේ ජනාධිපතිතුමා සහ අපේ අගමැතිතුමාට අපේ ගෞරවනීය ප්‍රණාමය, මුදල් ඇමැතිතුමා වැසි රාජපක්ෂ ඇමැතිතුමාට අපේ ගෞරවනීය ප්‍රණාමය අපි මේලාදී පුද කරනවා මම. ඒ වගේම මගේ රාජ්‍ය ඇමැතිතුමාට, ලංස ඇමැතිතුමාට, එතුමාට මගේ හදවතින් මගේ ස්තුතිය මේලාදී මම පුද කරනවා. ඒ වගේම මේ වැඩපිළිවෙලක් සාර්ථක කරගන්න ඉතාමත්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, එතුමා මහාමාර්ග ඇමති හැටියට ඉන්න කාලේ ඉඳලා ඉන්න ප්‍රේමසිරි ලේකම්තුමාට මගේ විශේෂ ස්තුතියක් පුද කරනවා. ඉතාමත්ම කැපවීමෙන් එතුමා ඉතාමත්ම දක්ෂ නිලධාරියෙක් හොඳ කලපුරුද්දක් පළපුරුද්දක් තියෙන ලේකම්වරයෙක්. එතුමාටත් මගේ ස්තුතිය මිලයිදී පුත කරනවා. ඒ වගේම සභාපතිතුමා චමින්ද අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විරකෝන් මැතිතුමා, ඒ වගේම මගනගම සභාපතිතුමා STNCC සභාපතිතුමා ඇතුළු ඒ සභාපතිතුමාලා සියලුම දෙනාටත් ඒ සියලුම නිලධාරීන්ටත් මගේ ස්තුතිය මම මේලායිදී පුද කරනවා. අපිට මේ වැඩපිළිවෙල සාර්ථක කරගෙන යන්න ඉතාමත් කැපවීමෙන් මේ කොවිඩ් වසංගතයේ තියෙන වේලාවෙදි ඉතාමත් කැපවීමෙන් මේ කරන කාර්යයට ජනාධිපතිතුමා ඇතුළු අගමැතිතුමා ඇතුළු අපි සියලුම දෙනාගේ ස්තුතිය තමුන්නාස්ලාට මේලායිදී අපි පුද කරනවා. මම මතක් කරන්න කැමති ගරු සභාපතිතුමනි, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රාජ්‍ය බලය අරගෙන එතුමා දුන්න පොරොන්දු අමාරු කාලකදී ඉටු කරගෙන ඉන්න නායකයෙක්. අපි ඒක පිළිගන්න ඕනේ. එතුමාගේ සෞභාග්‍ය දැක්ම එතුමා තිබ්බා නවීන මාර්ග පද්ධතියක් එතුමා නිර්මාණය කරනවා කියලා. කිලෝමීටර් ලක්ෂයක් හදනවා කියලා. ඊළඟට එතුමා කිව්වා අධිවේගී මාර්ග ටික ඉක්මනින් හදලා අවසන් කරනවා කියලා. එතුමා කිව්වා මහනුවරට දක්වා දඹුල්ලට දක්වා රුවන්පුර අධිවේගී මාර්ගවලට සහ අතුරුගිරි අධිවේගී මාර්ගයට කුළුණුමත යන අධිවේගී මාර්ග සහ වරායට යන කුළුණුමතින් යන අධිවේගී මාර්ග සම්පූර්ණයෙන්ම මේ අවුරුදු පහේ හදලා අවසන් කරන්න කියන තීන්දුව එතුමා ප්‍රකාශයට පත් කරලා අද අපි කියනවා මේ අධිවේගී මාර්ග ටික අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුදු පහ යන්න ඉස්සෙල්ලා අපි හදලා නිම කරනවා කියන එක මම බොහොම ගෞරවයෙන් මේලාදී මතක් කරනවා. ඒ වගේම මම මතක් කරනවා අපි ග්‍රාමීය අපේ ප්‍රධාන පාරවල් විතරක් නෙමෙයි මේ ග්‍රාමීය හැම පාරක්ම දියුණු කරන්න අපේ එකම බලාපොරොත්තුව තමයි මේ රටේ ගොවි ජනතාවට ඉක්මනින් තමන්ගේ නිෂ්පාදන ටික අගනගරේ නගරයට ගේන්න පුළුවන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තමයි අපේ රජයේ ප්‍රතිපත්ති අපේ ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව. අපි අපේ බලාපොරොත්තුව ඒ දියුණුව පාසල් යන දරුවාට ඉක්මනින් පාසල් යන්න, රෝගයක් ඇති වුණාම ඉක්මනින් රෝහලට යන්න, රාජ්‍ය සේවකයාට සහ අනිත් සේවකයන්ට පුද්ගලික අංශයේ සේවකයන්ට ඉක්මනින් කරදරයක් නැතුව පීඩනයක් නැතුව ඉක්මනින් ඒ තමන් ඉන්න ස්ථානවලට යන්න, ඒ වගේම පිටරට යන පිටරටින් එන විදේශිකයන්ට ඉක්මනින් තමන්ගේ ඒ සංචාරක ප්‍රදේශ සඳහා යන්න ඉක්මනින් යන්න පුළුවන් යුගය තමයි අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අපි බලාපොරොත්තුව. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ 2015 දී මේ රට බේරගත්ත රටට ලංකා ඉතිහාසයේ දැවැන්තම සේවාව කරපු නායකයා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන එක අපි මතක් කරනවා. එතුමාට අභියෝග ගණනාවක් තිබුණා 2005 දී. අවසන් කරන්න බැරි යුද්ධය. ඒ යුද්ධය අවසන් කරන ගමන් මුළු ලෝකෙම ආර්ථික අර්බුදයක් තියෙද්දී එතුමා මේ රටේ සංවර්ධන ඉදිරියටම ගෙනිච්චා. ගම්වල තිබුණ බොරළු පාට ගල් කැටගල් අල්ලලා කොන්ක්‍රීට් පාරවල් නිර්මාණය කරලා දුප්පත් මිනිස්සුන්ගේ පාරවල් වලට ගම්මානට අයිරෝඩ් ප්‍රොජෙක්ට් ගෙනල්ලා කාපට් ක්‍රමය අඳුන්වලා දීලා මේ රටේ දුප්පත් මිනිහට තමන්ගේ ත්‍රිවිලේ කාපට් පාර යන්න පුළුවන් යුගය නිර්මාණය කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන කවදාක්වත් ඉතිහාසයේ නම අයින් කරන්න හම්බෙන්නේ නැහැ කාටවත්. 2015 දී එතුමාට මඩ ගහලා රාජපක්ෂ පවුලට මඩ ගහලා අද මේ මඩ ගහනවා වගේම එදාත් බොරු ගොතලා අන්තිමට කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වැඩිය මේ රට දියුණු කරනවා කියලා ආව මිනිස්සු මේ රටේ ආර්ථිකය විනාශ කරලා හොරකම් ගැන කතා කරපු මිනිස්සු හොරකමේ ගිහිල්ලා මහ බැංකුව හොරා කාලා මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් හොරා කාපු ආණ්ඩුවක් තමයි පහුගිය ආණ්ඩුවේ තිබුණේ. ඒ ආණ්ඩුව පෙරද්දුව මේ රටේ ජනතාව අවුරුදු දෙකක් යනකොට තිත්ත වුණා. අවුරුදු දෙක යනකොට සමපාර ඡන්දයක් දිනන්න බැරි තැනට ආණ්ඩුව අප්‍රසාදයට පත් වුණා. ඔවුන්ට තිබුණේ කොවිඩ් අර්බුද, ඔවුන්ට යුද්ධයක ප්‍රශ්නයක් තිබුණේ, ඔවුන්ට මේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ. ආර්ථිකය හදලා දුන්නේ 2005 දී වෙච්ච ආර්ථිකය නෙමෙයි, චීනයට දෙවැනි වෙච්ච ආර්ථික වර්ධන වේගයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා බාර දුන්නේ. හැබැයි අන්තිමට ඒ ආර්ථිකය විනාශ කරලා හැම අතින්ම රට විනාශ කරලා රැකී රක්ෂා නැති කරලා තරුණයන්ගේ අනාගතය විනාශ කරලා තරුණයන්ව රවට්ටලා ලක්ෂ 10ක් රස්සාවල් දෙනවා කියලා ෆෝක්ස්වැගන් කර්මාන්තයක් ගේනවා කියලා තරුණ තරුණියෝ රවට්ටලා රාජ්‍ය බලය ලබා ගත්තේ. අන්තිමට අවුරුද්දේ කරනකොට සමපාර ඡන්ද පරාදයි. ඊළඟට ප්‍රාදේශ සභා ඡන්ද තියන්න නැතෝ කට්ටි බැනපැන හිටියේ. ඡන්ද වලට බය වුණා, හැංගුණා. දැන් අද අපිට කියනවා ඡන්ද තියන්න කියලා. චන්දොඩ බයේ හැංගි හැංගි හිටපු අය ඡන්දයක් ගැන පාර්ලිමේන්තුවේ කතා කරුවේ නැහැ. අන්තිමට අපිට සිද්ධ වුණා ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන්න පාරට බැහැලා නැතිවන්න කොමසාරිස් කාර්යාලය ගාවට ගිහිල්ලා ඒවට මුණ දීලා උද්ඝෝෂණ කරලා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි ඒකේ සුවිශේෂ ලක්ෂණය තමයි ඡන්ද බලය. ඒ ඡන්ද බලය ලබා දෙන්න අපිට මහ ලොකු සටනක් කරන්න වුණා. ඒ නිසා ඒ ප්‍රාදේශ සභාව ඒ පොඩි ඡන්දෙදි මුළු ගම් පිටින් ගම් නියම් ගම් පිටින් මහින්ද රාජපක්ෂ ජනාධිපති මහදපු අලුත් පක්ෂය මේ නව පක්ෂයත් එක්ක එකතු වෙලා මහා දැවැන්ත ජයග්‍රහණයක් ගෙනාවා. ඒකටත් දැන් අවෞරිය කරන්න හදනවා. ඒ ජයග්‍රහණය අමතක කරවන්න හදන දැන් පෙන්නන්න හදන්නේ මේ පාස්කු ප්‍රහාරයක් හින්දා ජනාධිපති මදිනවා කියලා. මේ සමබර ඡන්දය දිනා ගන්න බැරි වෙච්ච අය අද හදන්නේ සත්‍ය යටපත් කරන්න. සත්‍ය යටපත් කරලා බොරුව රජ කරවන්න හදනවා. ඒ බොරුව රජ කරන්න බැරි වෙච්ච වෙලාවයි තමයි විපක්ෂය අද දාලා ගියේ පාර්ලිමේන්තුව. මේවට මූණ දෙන්න බැරුව වාද විවාද නැවිලා වාද විවාද වචනව හරබලින් මූණ දෙන්න බැරුව කථානායකතුමා ගාඩ ගිහිල්ලා අසභ්‍ය වචනලින් කථානායකතුමාට බැනලා කථානායකතුමාව තර්ජනය කරලා බලහත්කාරයෙන් වෙලාව ලබා ගන්න තත්ත්වකද අද විපක්ෂයේ පත්තලා තියෙනවා. අද මූණ දෙන්න බැරි තැන මූණ දෙන්න බැරි තැන මේ අසභ්‍ය වචන මේ විදිහට කතා කරන කීප දෙනෙක් වෙනුවෙන් අද සජවේ සම්පූර්ණයෙන්ම මේ රටේ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී හිටින්නේ නැතුව පාර්ලිමේන්තුව ගේට්ටු ගාඩ ගිහිල්ලා හැමින් කතා කරලා ගෙවල් වලට ගිහිල්ලා ටීවී එකේ බලන ඉන්න අපි කරන කතා දිහා ගරු අගමැතිතුමනි මෙතනට වැටිලා ඉවරයි. අද විපක්ෂ නායකයෙක් නැහැ, ඊයේත් නැහැ විපක්ෂ නායකතුමා, අදත් නැහැ, පේන්න නැහැ. ඒගොල්ලෝ කිව්වේ මේ විපක්ෂ නායකතුමා තමයි රාජපක්ෂල පරද්දන්න ඉන්න එකම නායකයා කියලා. පැරදුනායින් පස්සේ ගෙදර ඇතුලේ සති දෙකක් වහගෙන හිටියා. ප්‍රකාශයක් කෙරුවා, ට්වීට් කෙරුවා, මම දිවියෝ රකින්න සංගමයක් හදනවා, දිවියෝ ආරක්ෂා කරන්න යනවා කියලා. දිවියෝ ආරක්ෂා කරන සංගමයක් කියලා. බොහොම අමාරුවෙන් ගිහිල්ලා මෙතුමම රටවටේ ගිහිච්ච අය ගිහිල්ලා දොරට ගහලා දොර කඩලා තමයි විපක්ෂ නායකව ආපහු එළියට ගත්තේ. දැන් හදනවා, දැන් සමහර අය කියනවා ප්‍රේමදාසව ආපහු අපි කොහොමද ජනාධිපති කරනවලු, ඡන්ද දෙකක් පරාදයි. ඡන්ද දෙකක් පරාදයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්ද පෙරදින්න පටන් ගත්තා වගේ තමයි ප්‍රේමදාස මහත්තයාත් ඡන්ද පටන් පෙරදින්න පටන් අරන් තියෙන්නේ. අද විපක්ෂ කෑලි කෑලි වලට කැඩිලා විපක්ෂයට නායකත්වය දෙන්න නායකයෝ ගණනාවක් බිහිවෙලා ප්‍රේමදාස මහත්තයාට විරුද්ධව කල්ලි 3-4ක් අද පාර්ලිමේන්තුව ඇතුළේ බිහිලා තියෙනවා. ඒ නිසා අපි මතක් කරනවා මේ ආණ්ඩුව මේගොල්ලෝ හදන්නේ බොරුවෙන් බය කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ රට පාලනය කරද්දී නීතිය ක්‍රියාත්මක කරද්දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පලිගන්නේ නැතුව නීතිය සාධාරණ කටයුතු කරන්න හදද්දී මොවුන් නොයෙක් දේවල් නිර්මාණය කරනවා. අද මේගොල්ලෝ පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිලා තියෙන වෙන මොනවාවත් නෙමෙයි, පාර්ලිමන්ට් යුනියන් එකට කතා කරන්න, පිටරටට ලියන්න. පාර්ලිමේන්තුවේ අද ඉන්න දෙන්නේ නැහැ, පහර දෙනවා. ඒව තමයි මේගොල්ලෝ යවන්න හදන ප්‍රචාර. ඒක නෙමෙයි සත්‍ය. සත්‍ය තමයි යවුන්ට මුණ දෙන්න විදියක් නැහැ. බොරු කියලා 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 සති ගානක් බොරු කියලා බොරු ටික අහුවෙද්දී පාර්ලිමේන්තුවේ මාරු වෙලා හෙමින් ගියා. මම දැක්කා සමහර මන්ත්‍රීවරු ගේට්ටු ගාව ඉන්න ගමන් දුවගෙන ඇවිල්ලා රුපියල් 2500 ගන්න ඕනේ හින්දා හෙමින් ඇවිල්ලා වාඩි වෙලා යන මන්ත්‍රීවරුත් අපි දැක්කා විපක්ෂේ. ඒවා තියෙනවා වීඩියෝ ක්ලිප් වල. ලැජ්ජයි ලැජ්ජයි. අරේ ගිහිල්ලා උද්ඝෝෂණ කරනවා, හෙමින් ඇවිල්ලා වාඩි වෙලා යනවා රුපියල් 2500 ගන්න. අද මේ රටේ ජනතාව වෙනුවෙන් මේ විපක්ෂය කටේදී වරන ආකාරය. ඒ නිසා අපි මතක් කරනවා ගරු සභාපතිතුමනි, අපි පැහැදිලිව කියලා චෝදනා ගණනාවක් තිබුණා. මං ඒ චෝදනා මේ හිටපු ඇමතිතුමාට දෙන්න ඉදදී තමයි මං අමාත්‍යංශ ප්‍රකාශන හැටියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේගොල්ලෝ නැතුව කියලා වැඩක් නැහැ. මේගොල්ලන්ගේ වැඩේ තමයි උදේ හැමින් කතා කරලා ගෙදර මාරු වෙනවා, මඩ ගහලා ගෙදර මාරු වෙනවා, මොන හරි දෙයක් කියලා බොරුවක් කියලා ගෙදර මාරු වෙනවා. කිසි නායකත්වයක් දෙන්නේ නැහැ. ඒ වෙනවා සර්. ඒ නිසා දැන් බලන්න මම එකක් කියන්න. මේ අපේ කවිර් මන්ත්‍රීතුමා කිව්වා මීරිගම ඉඳලා කුරුණෑගල දක්වා CP 2, එහෙම නැත්නම් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස. මේගොල්ලෝ කියනවා මේගොල්ලෝ තමයි පළවෙනි මතාවට දුන්නේ කියලා ලංකාවේ කොන්ත්‍රාත් සමාගම් වලට. ලංකාවේ කොන්ත්‍රාත් සමාගම් පහකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ තමයි දුන්නේ. දුන්නා විතරක් නෙමෙයි මුල්ගල් තියලා ලක්ෂ 27,000කට තමයි කිලෝමීටර දුන්නේ ඔබතුමාගේ කාලේ. ලක්ෂ 27,000ක කිලෝමීටර 41යි. මේගොල්ලෝ එක කැන්සල් කරලා මේගොල්ලන්ගේම කැබිනට් මණ්ඩලයේ හිටපු දයාගමගේගේ අයිතිය දින ඔලිම්පික් සමාගමට දැන් කිව්වා කබීර් හෂිම් කබීර් හිටියා නම් හොඳයි කබීර් ඔයා ගෙදර ඉඳලා අහගෙන ඉන්න මම දන්නවා හරි හොඳට අහගන්න ලක්ෂ 27000 දීලා තිබුණ 2.7 බිලියන් 1 කිලෝමීටර දීලා තිබුණ පාර තමොන් නාන්සලා දුන්නා ලක්ෂ 15000ක් වැඩියෙන් 1 කිලෝමීටරකට ලක්ෂ 15000ක් මාස 4 යන්න ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා මේ වැඩ කටයුතු ආරම්භ කරන්න දීලා 2018 විවුර්ත කරන්න තිබිච්ච අධිවේගී මාර්ගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 පෙරදුනේ නැත්නම් අද නුවරටයි දමුල්ලටයි ජනතාව යන්නේ අධිවේගී මාර්ගයේ ඒ ඔක්කොම කඩාකප්පයක් දෙනවා කිව්වේ එතුමගේ කාලේ ඇස්තමේන්තු හදන්නේ ඒගොල්ලෝ හිතාන හිටියේ ජනාධිපතිතුමාගේ මේ ඉංජිනේරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා හරි එක්කෙනෙක් මේ ඇස්තමේන්තු සකස් කරන්න මේ ඇස්තමේන්තු සකස් කරන්නේ ඉංජිනේරුවරු එදා කිව්වේ රත්තරන් වලින් හදන්න පුළුවන් ඉන්නේ අධිවේග මාර්ග ඇස්තමේන්තු දෙන්නේ කියලා මොනවාද මේ කිරුවේ ලක්ෂ 27000ක ලක්ෂ 42000 ගානේ දුන්නා නිකන් හදලා බලන්න කිලෝමීටර් 30ක් නැත්නම් 40ක රුපියල් ලක්ෂ 15000 ගානේ වැඩි බිලියන 60ක් 70ක් වැඩියෙන් දුන්නා අරේ මහ බැංකුවට ගැහුවා ගහලා පර්පචුවල් ට්‍රෙෂරිස් එකේ කම්පැනිය සල්ලි බිලියන 8.5ක් ඉතුරු කරගත්තා මෙහෙන් ගහලා බිලියන 60කට වැඩි මේ වගේ ටිකක් හිටියේ මේ ආණ්ඩුවේ ආණ්ඩුවේ ඒක තමයි ඇත්ත ගිය ආණ්ඩුවේ කෙරුවේ මේවා ඊට පස්සේ ඇවිල්ලා දැන් අඩගගා යනවා හැමතැනම ඒ නිසා මම තමුන්නාසට කියනවා විශේෂයෙන්ම සභාපතිතුමනි මේ විදියට බැලුවොත් හැම අධිවේගී මාර්ගයක් එදා පටන් ගත්ත ඒවා නතර කෙරුවා විතරක් නෙමෙයි දැවැන්ත දූෂණයකට ලක් කෙරුවා බිලියන 60ක ඇස්තමේන්තු කළා තිබුණා වටරවුම් මාර්ගය ඒක මන්තිරු හතරකට අඩු කෙරුවා අඩු කළා බිලියන 60කට දුන්නා එතුමා එකේ ගණන් ටිකක් කිව්වා මම කියන්නේ නැහැ හේතුව එතුමා ඉන්න වෙලාවකට උදේදී මේකට උත්තර දෙන්න අපි බලාපොරොත්තු වෙනවා ඒ නිසා මම මතක් කරනවා ගරු සභාපතිතුමනි මේගොල්ලෝ හැදුවේ මඩ ගහන්න කොහෙන් හරි කොලයක් අරන් ඇවිල්ලා මඩ ගහනවා පහර දෙනවා අපේ මැතිඅමතුරුන්ට හොඳට වැඩ කරන මැතිඅමතුරුන්ගා ඉලක්ක කරන මඩ ගහනවා ඊළඟට කියවා මේ කිලෝමීටර් ලක්ෂ සම්පූර්ණ බොරුවක් කිලෝමීටර් 6යි 10යි 15යි කරලා තියෙන්නේ කියලා මේගොල්ලෝ මම මතක් කරන මේ රන්මාවත් ගැන කතා කෙරුවා රන්මාවත් ගැන මම කියන්න මේගොල්ලෝ වෙන් කරේ බිලියන 10යි ඒ බිලියන 10න් වියදම් කරලා තිබ්බේ බිලියන 2.7යි ලක්ෂ 27000යි අපි ඉතිරි බිලියන 7.2ම ලක්ෂ 72000ක්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති හරියට පත් උනේ පස්සේ අගමැතිතුමා මුදල් ලැබතුමා හැටියට එදා අපේ අමාත්‍යංශ මේ ලක්ෂ 72000 විතරක් නෙමෙයි බිලියන 49ක් ගිය ආණ්ඩුවේ ගේපු නැති සල්ලි ගෙව්වා දාමාර්ග එකට විතරක් නෙමෙයි අමාත්‍යංශ ගණනාවකට අඩුම ගානේ හමුදාවේ හමුදා නිලධාරීන්ට හමුදාවේ රණවිරුවන්ට කන්න දුන්න සල්ලිවත් දෙවලා තිබුණේ නැහැ. රෝහල්වල ඉන්න රෝගීන්ට කන්න දුන්න මුදල්වත් දෙවලා තිබුණේ නැහැ. එතනට මේ රටේ ආර්ථිකය වටලා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරුවෙන් පස්සේ එදා ඒ මුදල් ටික අගමැතිතුමා අනුමත කරලා පළවෙනි මාස 3ේදීම ගිව්වා කියන එක අපි මතක් කරනවා. එහෙම යුගයක් තිබුණේ. ඒවා අපි මතක් කරලා දෙන්න ඕනේ. ඒ නිසා මම මතක් කරනවා අපි කිලෝමීටර් ලක්ෂ වැඩ පිළිදී රාජ්‍ය අමාත්‍යතුමාත් එතුම උදේ කිව්වා අපි දැන් ගෙද්දි හඳුනගෙන තියෙනවා ඉල්ලීම වෙච්ච තියෙනවා ගරු අගමැතිතුමනි පාරවල් 71468ක් එයින් අපි ඇස්තමේන්තු කළා තියෙනවා පාරවල් 16705ක් අපි දැනට ටෙන්ඩර් කළා දීලා තියෙනවා 10877ක් ඊළඟට තව මේ වෙලාවේදී අපි ටෙන්ඩර් කළා තියෙනවා 468ක් ඒ වයිදිරිදී අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඇස්තමේන්තු කළා තියෙනවා තව 54763ක්. අපි පාරවල් 4000ක් කික් වෙන්න හදලා තියෙනවා. 1500ක් විවුර්ත කරලා ජනාධිපතිතුමා සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. හැබැයි කබීර් හෂිම් මහුවේ කොහෙද පාරවල් හැදෙන්නේ කියලා. හේතුව කබීර් හෂිම් මේ දස්සල ගෙදර ඉන්නේ එළියට බහින්නේ නැහැ. එළියට බහින්නේ නැහැ. දන්නේ නැහැ රටේ පාරවල් හැදෙනවා දකින්නේ නැහැ පේන්නේ නැහැ දැක්කත් නොදැක්ක වගේ තමයි යන්නේ ඒ නිසා අපි ඒ වගේම වියදම් කරලා තියෙනවා බිලියන 90ක් ට කිට්ටු මුදලක් මේ පහුගිය මාසක 10 ඒ නිසා මේවා දකින්න අකමැති මිනිස්සු තමයි මඩ ගහන්නේ ඊළඟට දැන් මෙතුමා කියව අවුරුදු 100ක් විතරයි කියලා හදන්න මම කියන්නම් අපිට ඉංජිනේරුවරු මේ ඔක්කොම හදන්නේ පිටින් ඉංජිනේරුවෝ නෙවෙයි මේ ඇස්තමේන්තු. ඉතාමත්ම සීමා සහිත නිලධාරි පිරිසක් ඉන්නේ. අපිට ඉංජිනේරුවරු හිටියා 600ක් විතර. අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා අනුමත කරලා අපිට දුන්නා 200ක් අලුතෙන් ඉංජිනේරුවරු ගන්න. ඊළඟට ටෙක්නිකල් ඔෆිසර්ස්ලා 150ක් ගන්න අපිට අනුමතිය දුන්නා. ඒ වගේ අපිට යම් යම් ප්‍රමාණවල් අපිට අනුමත කරලා දුන්නා මේ ඉන්න කාඩ් එක වැඩි කරගන්න. එහෙම නැත්නම් මේ ඉන්න ඉංජිනේරුවරුන්ගෙන් පාරවල් 70,000ක් ඇස්තමේන්තු කරන්න හම්බෙන්නේ නැහැ. මේ රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරි තමයි ඇස්තමේන්තු කරන්න ඕනේ. ඉතින් මේ ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න කිල්ල අපි කතා කරපුවාම ජනාධිපතිතුමා බොහොම සංවේදීව ඇහුම්කන් දීලා, ගරු අගමැතිතුමා සංවේදීව ඇහුම්කන් දීලා අපිට මේ අනුමැතිය ටික දුන්නා. ඒ නිසා තමයි අපි අද අපේ වර්ක් ෆෝස් එක වැඩි කරගෙන තියෙන්නේ. එතකොට අපි මේ මහාමාර්ග පද්ධතිය විතරක් නෙමෙයි, අපේ ජනාධිපතිතුමා උපාධිධාරීන් 60,000ක් කිට් වෙන රස්සාල් දුන්නා. ගිය අවුරුදු පහේම දුන්නේ නැහැ. ඊළඟට දුප්පත් අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ ලක්ෂක රස්සාල් දෙනවා කියලා 37,000 රස්සාල් දුන්නා. ඒ දුන්නේ මේ ආර්ථික වර්ධන වේගයේ ඉතාමත්ම ඉහළ තැනක තිබිච්ච රටක් හම්බෙලා නෙමෙයි. ඉතාමත්ම අමාරු කාලෙක මේවා අපි අගය කළ යුතුයි. මේවා කරන්න බැරි වෙච්ච මිනිස්සු රට විනාශ කරලා අද මඩ ගහන්න හදනවා. ඒ නිසා සභාපතිතුමනි, අපි තමුන්නා අපි මතක් කරනවා අද විපක්ෂයේ ගෙදර ඉඳලා ඇහුම් කන් දෙන විපක්ෂයට තමුන්නාස මඩ ගහන්න. තමුන්නාස මඩ ගහලා රටක් වටින නායකෙක් ගෙදර යවලා මේ රට විනාශ කරපු මිනිස්සු හැටියට ඉතිහාසගත වෙනවා. ඉතිහාසගත වෙනවා. ඒ වගේම මේ තමුන්න විපක්ෂයට මතක් කරනවා තමුන්නාසලා මේ ඔක්කොම දඟලන්නේ මේ කොවිඩ් අර්බුදය සහ තමුන් නාන්සලා ගෙනාවු විවිධ පනත් නිසා. අපිට පළාත් සභා මැතිවරණය තියාගන්න බැරි වෙච්ච නිසා. මේ පළාත් සභා මැතිවරණය තිබ්බනම් තමුන් නාන්සලා ඔහොම දඟලන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. ওই විපක්ෂයේ ඉන්න බුද්ධිමත් අය ඒගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධයි. ඒගොල්ලෝ අපිට කතා කරලා කියන්නේ ඇමතුමන් මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් මේ අවුරුදු දෙකෙන් මේ මහන්සියෙන් නදනවා. ඔය මේ අන්තිමට අපි හැටි වැටෙනවා. හැටි වැටුණාන් පස්සේ අපි විනාශ වෙනවා ආපහු කියලා. ඉතින් මේක තේරෙන්නේ නැති විපක්ෂ නායකයෙක් ඉන්නේ කියලා එල්ලා සමහර සජබය ඇවිල්ලා කියනවා. සමහර ඇවිල්ලා කියනවා මුකුත් කියන්න බෑ විපක්ෂ නායකතුමාට. එතුමා මේ ඉන්නේ ඔබතුමාලටත් හොඳයි. ඔබතුමාලටත් හොඳයි. එතුමාට මේ චම්පික රණෝගේ එහෙම මෙහෙන් කකුලෙන් අදිනවා. ෆොන්ස් එකක් හදනවා. මේ තවත් කණ්ඩායමක් හදාගෙන කියලා සමහර සජබය ඇවිල්ලා කියනවා. ඉතින් එහෙම බුද්ධිමත් මන්ත්‍රීවරුත් සජබේ ඉන්නවා. දැන් අද ඒගොල්ලෝ උද්දෝෂණයක් කරන්න ගරු අගමැතිතුමා ගියා. යන්න ඉස්සෙල්ලා මට සජබේ මන්ත්‍රීරු 3 දෙනෙක් කතා කරලා කිව්වා මෙන්න මෙහෙම වැඩක් කරන්න යනවා. ගේට්ටු ගාට යන්නේ මේ ඕගොල්ලන්ට තෝන්නම් ගේට්ටු ගාට ආවොත් යන්නේ ගේට්ටු ගාව ඉන්නෙත් නැහැ කියලා කිව්වා. ඒ නිසා මේ විහිළුකාර විපක්ෂයක් අද ඉන්නේ. අද අපි ජනාධිපතිවරණ මතක් කරන අගමැතිතුමා ඔබතුමාට අපි මතක් කරනවා. අද මේ රාජ්‍ය නිලධාරීන් බය කරනවා මේගොල්ලෝ. අද ඇවිල්ලා කියන්නේ රාජ්‍ය නිලධාරී හිරේ දානවා. අවුරුදු 65ට දීර්ඝ කෙරුවලු. අවුරුදු 65ට දීර්ඝ කරපුවාම පල්ලේ අමාත්‍යමෙන්ට රස්සාව ගන්න හම්බෙන්නේ නැහැ. මොන බොරු කතාවක්ද මේ 60,000කට උපාදානට රස්සාව දුන්න ආණ්ඩුවට මේ කියන්නේ. 60,000 රස්සාව දීලා ඉවරයි. කවුද මේ බොරු කතන්ද හදන්නේ? දැන් හදන්නේ රාජ්‍ය නිලධාරිය බය කරන්නේ. පොලිසිය නිලධාරීන් බය කරන්නේ.
ඔබතුමාට තව නඩු දෙකක් තිබෙනවා.
හරි. ඒ ඇති නඩු දෙකක් ඇත්තෙත් නැහැ. මේක නිකන් හරි නිකන් අර මේ නිකන් අමු කැලේකට කතා කරනවා වගේ. හැබැයි ඉතින් ගෙවල් වලට එලා අහගෙන ඉන්න කතා කරන්නත් ඕනේ. ඒ නිසා සභාපතිතුමනි, අපි මතක් කරන ඔබතුමත් ඔය පුටු ඉන්නකොට අපි කවරේ කැමති ඔබතුමත් මතකයිනේ අපි හිර ගෙවල් වල දාපු හැටි නේද? ඈ මතකයිනේ නේද? අද නම් එහෙම වෙන්නේ නැහැ නේද? වෙන්නේ නැති ඉන්න කතානාකටත් ගහන්න එනවා බලය නැතුව. දැන් හොරකම් කරපු හොරකම් කියලා දන්නවා. දැන් ඉවසන්න බෑ. දැන් ඕනේ කතානාකට ගහලා හරි බොරු ගොතලා ආණ්ඩු ගන්න. මොනකටද? මහා බැංකු හොරා කන්න, ව්‍යාපෘති වලින් හොරා කන්න. ඒකද මේකනේ බලාපොරොත්තුව? ඉවසීමක් නැහැ. ලැබිච්ච කාලෙදි පළවෙනි මාස 3න් මහා බැංකු හොරා කාපු මිනිසුන්ගෙන් මේ රටේ ජනතාවට ආවුණාද බලාපොරොත්තු වෙන්නේ නේද? ඒ හොරකම් කරුවා දැන් නේ සිරිකොතට ලොරිය ගෙනල්ලා ගෝණි ගණන් වැදුවේ. කවිර් හසින් තමයි වැදුවේ සල්ලි ඡන්ද කරන්. කවිර් හිටියනම් මං කියනවා. කවිර් තමයි වැදුවේ. ඊට අර මලික් සමරවික්‍රම වාහනේ ටිකේ පටවගෙන ගියා මහා බැංකු හොරකම් කරපු ටික. තව තව නායකයෝ පටවන කියා. ඒ ඔක්කොම සාක්ෂි පිටින් අපි ගාව තියෙනවා. ඉතින් එහෙම විපක්ෂයක් අද ඉන්නේ. ඒ නිසා අපි ජනතාවට කියනවා, ජනතාව පොරොන්දු වෙච්ච ඒ රට, සුරක්ෂිත රට සහ සංවර්ධිත රට අපි අනිවාර්යයෙන්ම නිර්මාණය කරනවා. ඒකෙදි ලෝක බැංකුව මහා දැඩි විශ්වාසයක් අපි කරේ කියලා තියෙනවා. මෙවර හරි අකමැති අපිට ලෝක බැංකුවෙන් ණය ආදර දෙද්දි, ADB එකේ ණය ආදර දෙද්දි හරි අකමැති. කොහෙන් හරි බාර දෙන්න හදන්නේ. ඩොලර් බිලියන භාගය, ඩොලර් මිලියන 500ක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙල සඳහා මහාමාර්ග පද්ධතිය තියුණු කරන්න ලෝක බැංකුවෙන් දුන්නා කියන එක අපි මෙලාදී හදවතින් මෙලාදී මතක් කරනවා. ඒ නිසා අපිට අර්බුද ඇති, අපිට ඩොලර් අර්බුදය තියෙනවා. ඒක අපි දන්නවා. අපේ මුදල් ඇමතුමා ගියා ඉන්දියාවට, ගියා තව රටවල් වලට යනවා. එතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිණත නායකයා අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා, අපේ ජනාධිපතිතුමා හිට පස්සෙනි සාගමැතිතුමාගේ උපදෙස් පරිදි එතුමා ඉතාමත්ම හොඳට මුදල් අමාත්‍යංශයේ මෙහෙවගෙන යනවා. හොඳට මෙහෙවගෙන යනවා. එතුමා දන්නවා ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව, පරිණත නායක අගමැතිතුමාගේ බලාපොරොත්තුව මොකක්ද කියලා. ඒ නිසා ඒ අවශ්‍ය කරන ඔය తాවකාලික ප්‍රශ්නවලට අපිට අලුත් අවුරුද්දේ මුණ දීලා, ඩොලර් ප්‍රශ්නෙත් අපිට මුණ දීලා මේ රට දියුණු කරලා තමයි අපි ආපස්ස බලන්නේ කියන එක අපි ඉතාමත් ගෞරවයෙන් මේලාදී මතක් කරනවා. මීට වැඩි මම දීර්ඝ කතා කරන්න යන්නේ නැහැ. වෙලාව මෙයන මීට වැඩි අපි වෙලා නාස්ති කරන්න අවශ්‍ය නැත. මම ප්‍රාර්ථනා කරනවා අපේ කතන්දර ටික අහලා මේවට උත්තර දෙන්න අඩුම ගානේ සඳුදා උදේවත් විපක්ෂයට එන්න කියලා. ඔය ජාත්‍යන්තර පස්සේ යන්නේ නැතුව ඔය හොරකම් කරපු මිනිස්සු ටික අහිං කරගෙන තමන්ට නායකෙක් නැති වුණත් අඩුමනේ තමන්ට මනාපගත්ත ප්‍රේමදාස මහත්තයන්ගේ වැඩක් නැත්තම්, චම්පිකගේ වැඩක් නැත්තම් ඒවා බෙදිලා නම් ඔය හොඳ මන්ත්‍රීවරු ටිකක් ඉන්න අඩුම ගානේ තමන්ගේ ජනතාව වෙනුවෙන් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඉඳගෙන සඳුදා ඉඳලා කතා කරන්න කියලා අපි ආරාධනය කරනවා. ඔය මනුෂ්‍ය නානක් කරලා වගේ මේ අර කාන්චන විජේසේකර මහත්මයාගේ තාත්තා බෝම්බ ප්‍රහාරයකට ලක් වෙලා ගෙදර ඉද්දී සාමාන්‍ය කවුරුත් කියන්නේ නැහැ, තාත්තා මේ දෙමව්පිය අතර ගන්න දේශපාලන නීති පාර්ලිමේන්තුවේ. ඉතින් එහෙම බොහොම තුට්ටු දෙකේ දේශපාලඥයෝ අද ඉන්නේ. ඒ තුට්ටු දෙකේ දේශපාලඥයෝ වෙනුවෙන් තමයි කිරියල්ලල වගේ මේ පැරණි පරිණත දේශපාලඥයෝ පෙනී හිටිලා ගිහිලා ගේට්ටු ගාව හිටගෙන ඉන්නේ. ඉතින් අපි කනගාටුව ප්‍රකාශ කරනවා. අපි විශ්වාස කරන හොඳ බුද්ධිමත් ඈත් ඉන්නවා. ඒ මන්ත්‍රීවරු ඇවිල්ලා ඒගොල්ලන්ගේ විවාදය මේ අපේ විවාදය නෙමෙයි, ඒගොල්ලෝ අල්ලපු විවාදෙම ඒගොල්ලෝ දාලා ගෙවල් වලට යනවා. ඒ නිසා අපි එකක් කියන ඒගොල්ලන්ට, අපි කිසිසේත්ම මේ පාර්ලිමේන්තුව තුලවත් කොවිඩ් එක නිසා අපි බොහොම ඉවසීමෙන් කටයුතු කරුවේ, පාර්ලිමේන්තුව තුලවත් එළියවත් නීති අතර ගන්න අපිට දෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිව කියනවා. කතානායකතුමාව බය කරලා, නිලධාරීන්ව බය කරලා, චණ්ඩිකම් පෙන්නලා මේ පාර්ලිමේන්තුවේ හැසිරෙන්න හදනවා නම් අපි එකට ඔළුව නමන්නේ නැහැ ගරු සභාපතිතුමනි. අපි ඒගොල්ලන්ට මතක් කරනවා ඒගොල්ලෝ රාජ්‍ය බලය අරගෙන ඒගොල්ලගේ කතානායකතුමා වැඩ කරපු හැටිත්, ඒගොල්ලෝ පී අරගෙන මේකේ මන්ත්‍රීවරුන්ව අයින්ද තිබුච්ච කාලෙකත් අපි මුණ දුන්නා. අපි 52 එහෙම මේ අපි දෙකට තුනට නැමෙන දේශපාලඥයෝ නොමේ කියන එකත් අපි විපක්ෂයට මතක් කරනවා. අපිට ආණ්ඩුවත් එකයි, අපි විපක්ෂයේද අපිට විපක්ෂෙත් එකයි. එහෙම මුණ දෙන්න එනවා නම් අපි තෝණ දෙකට මුණ දෙන්න හොඳට අම්මලගෙන් කිරි දීලා ආවේ ආණ්ඩුවක් ඉන්න කියන එක, මන්ත්‍රීවරු ඉන්න කියන එක බොහොම කෞරවයෙන් ඒගොල්ලන්ට මතක් කරනවා. එහෙම ඡන්දකින් එනවා ඇරෙන්න බලහත්කාරයෙන් ඒ බලේ පාවිච්චි කරන්න පිට දෙන්නේ නැහැ කියන එක බොහොම ආදරෙන් ගෞරවයෙන් මතක් කරමින් ගරු අගමැතිතුමාට නැවත වාරයක් ඔබතුමාගේ පැමිණීම වැඩ රාජකාරී ගණනාවත් පැමිණි සහ මුදල් ඇමතුමා අද පැමිණීම ගැන සහ මන්ත්‍රීවරු සියලුම දෙනාටම ස්තුතිවන්ත වෙමින් මම නිහඬව බොහොම ස්තුතියි.
මහා මාර්ග අමාත්‍යාංශයේ ශීර්ෂාංක 117 සංශෝධිත ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
ගරු සභාපතිතුමනි, පිටුව 27 මහා මාර්ග අමාත්‍යාංශය පිටු 27-10 පෙළිය ඉවත් කරේවිට පහසුදාන අයිතමේ ආදේශ කළ යුතුය. මූලධන රුපියල් බිලියන 270යි. ශීර්ෂ 117 මහා මාර්ග අමාත්‍යවරයා පිටුව 27-14 පෙළිය ඉවත් කරේවිට පහසුදාන අයිතමේ ආදේශ කළ යුතුය. වැඩසටහන් දෙක සංවර්ධන වැඩසටහන් රුපියල් බිලියන 269යි මිලියන 991යි 710.16යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වෙනුවේ අයවැය යෝජනා අංක 12 මාර්ග කිලෝමීටර් ලක්ෂය යටතේ වතු මාර්ග ඇතුළු වෙන් කරන ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් බිලියන 20කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
ඇමතුමා වැඩසටහන් දෙක නැවත වතාවක් කියන්න. වැඩසටහන් දෙක සම්බන්ධ 710යි කියන කාරණේ.
ලක්ෂිත සම්බන්ධ මොකද?
වැඩසටහන් දෙක සංවර්ධන වැඩසටහන නැවත මේ ශීර්ෂය කියවන්න. වැඩසටහන් දෙක සංවර්ධන
වැඩසටහන් දෙක සම්බන්ධ වැඩසටහන රුපියල් බිලියන 269 මිලියන 991යි 710යි. කරෙක්.
සංශෝධන සහිතව කාර්යසභාව එකකද?
එකයි.
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය ශ්‍රීශාංක 435 කාර්යසභාව එකකද?
එකයි.
ප්‍රධාන අමාත්‍යාංශය ශ්‍රීශාංක 114 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
ප්‍රධාන අමාත්‍යාංශය පිටුව 25 තුන්වෙනි පේළි ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමේ ආදේශ කළ යුතුය. මූලධන රුපියල් බිලියන 16 මිලියන 540යි. ශීර්ෂ 114 ප්‍රධාන අමාත්‍යවරයා පිටුව 25 හත්වෙනි පේළි ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමේ ආදේශ කළ යුතුය. වැඩසටහන් දෙක සංවර්ධන වැඩසටහන රුපියල් මිලියන 650යි. රුපියල් බිලියන 5 මිලියන 550යි. මෙම සංශෝධන අභිප්‍රාය වෙනුවෙන් අයවැය යෝජනා අංක 34 මගී ප්‍රවාහන යටතේ වෙන්කරන ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් බිලියන 2කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන සහිතව කාර්යසභාව එකකද?
එකඟයි.
ශීර්ෂාංක 306 කාර්යසභාව එකකද?
එකඟයි.
වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය වැදිරි හා මෝටර රථ කාර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය ශීර්ෂාංක 436 කාර්යසභාව එකකද?
එකඟයි.
ශීර්ෂාංක 307 කාර්යසභාව එකකද?
එකඟයි.
කප්ගරුව අමාත්‍යාංශය ශීර්ෂාංක 193 කාර්යසභාව එකකද?
එකඟයි.
ශීර්ෂාංක 221 කාර්යසභාව එකකද?
එකඟයි.
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංකරණ රාජ්‍ය අමාත්‍යාංශය ශීර්ෂාංක 412 කාර්යසභාව එකකද?
එකඟයි.
පාර්ලිමේන්තුව ඇලියස්වේ ශ්‍රීශංක 114 සහ 117 සංශෝධන සහිතවද ශ්‍රීශංක 193 221 306 307 412 435 සහ 436 සංශෝධන රහිතවද කාර්යසභාවදී සම්මත වූ බව මම සභාවට දැනුම් දෙමු කැමැත්තෙමි. අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 2 අනුමත කිරීමට සභාව එකඟද? අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 3 අනුමත කිරීම සභාව එකඟද?
ඉදිරිපත් කරන එකඟයි.
අද දින න්‍යායපත්‍රයේ ශීර්ෂාංක 2 ඉදිරිපත් කිරීමට සභාව එකඟද?
ඉදිරිපත් කරනවා. එකඟයි.
අනුමත කිරීමට එකඟද?
එකඟයි.
අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 3 ඉදිරිපත් කිරීමට එකඟද?
ඉදිරිපත් කරනවා. විෂයාංක 3 යෝජනාංක 3
විෂයාංක 3 අනුමත කිරීමට සභාව එකඟද?
එකඟයි.
අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 4 අනුමත කිරීමට සභාව එකඟද?
යෝජනාංක 4 ඉදිරිපත් කරනවා.
අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 4 අනුමත කිරීම සභාව එකඟද?
එකඟයි.
අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 5 ඉදිරිපත් කිරීම සභාව එකඟද?
යෝජනා කරනවා විෂයාංක යෝජනාංක 5.
අද දින න්‍යායපත්‍රයේ එම සභාව එකඟද?
එකඟයි.
අනුමත කිරීමට?
එකඟයි.
අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 6 ඉදිරිපත් කිරීමට සභාව එකඟද?
යෝජනාංක 6 ඉදිරිපත් කරනවා.
ඒ අනුමත කිරීම සභාව එකඟද?
එකඟයි.